බයිබලේ විශිෂ්ට බයිබල් කියමනක් අපිට මතක් වෙනවා. ඔබත් අහලා ඇති ගීතාවලියේ 19 වෙනි පරිච්ඡේදයේ මෙන්න මෙහෙම තියෙනවා. අහස් තලය දේව මහිමය ප්‍රකාශ කරන්නේය. ගුවන් තලය එතුමන්ගේ අත්කම් විදහා පාන්නේය. එක් දිනක් තව දිනකට මෙපුවත කියන්නේය. එක් රැයක් තව රැයකට එම පවසන්නේය. කතාවක් වදනක් කිසියම් හඬක් ඇසෙන්නේ නැතිවද ඒ පණිවිඩය ලෝ පුරා පැතිර යන්නේය. ඒ දියත දසත විහිදී යයි. දෙවිතුමානෝ හිරුට එහි මණ්ඩපයක් සාදා දුන්සේක. මගුල් පෝරුවකින් බැසෙන මනාලේකු ලෙසින් ප්‍රීතියෙන් තරඟයට ආරාඳින වීර දාවකේකු විලසින් හිරු රජිදානෝ අහසේ කොනකින් උදාවි අනිත් කොනෙන් චාරිකාව නිම කරයි. එහි රස්නය නොවදින තැනක් නැත්තේය. මේ අපි කතා කරේ මැවිල්ලේ අසිරිය ගැනයි. අපි හැමෝම මේ සෝබා දහමේ විශිෂ්ට අංගයක්. මේ සෝබා දහම හැමදාම අලුත් වෙමින් අපව ජීවත් කරවනවා. ඉතින් දුවේ පුතේ, මේ සෝබා දහම විශිෂ්ටතම නිර්මාණකරුවා වූ දෙවියන් වහන්සේගේ අනගි මැවිල්ලයි. වලට මතක ඇති, අපි පෙර සතිවලදී 10 හා 11 ශ්‍රේණිවලට අදාළව පළමු වන තේමාව වන ශුද්ධ බයිබලයේ තේමාවේ පාඩම් 9ක් අපි සාකච්ඡා කරා. අද අපි දෙවන තේමාව වන ත්‍රිත්වික දෙවියන් වහන්සේ යන තේමාවෙන් 11 ශ්‍රේණියේ පළමු පාඩම වන මැවීම යන පාඩම හා සාකච්ඡාවකටයි මේ සූදානම් වන්නේ. ශුද්ධ බයිබලයේ මුලින්ම ලියවුනේ හේබ්‍රෙව් භාෂාවෙන්. මුල් හේබ්‍රෙව් බයිබල් පිටපතේ මැවීම යන වචනයට යොදලා තියෙන වචනේ තමයි බාරා කියන වචනය. මොකද මේ බාරා කියන හේබ්‍රෙව් වචනේ අර්ථය? ඒ තමයි పూర్වෙන් පවතින කිසිවක් ප්‍රයෝජනෙට නොගෙන යමක් ඇති කිරීම. ඒ අනුවය මැවීම ලෙස සිංහලයට පරිවර්තනය වෙනවා. මැවීමේ කතන්දර අඩංගු වෙන්නේ ශුද්ධ බයිබලයේ උත්පත්ති පොතේ පළමු හා දෙවන පරිච්ඡේදවලයි. අපි දන්නවා අපි ශුද්ධ බයිබලයේ පැරණි ගිවිසුමේ සාකච්ඡා කරන්නේ ගැලවීමේ ඉතිහාසය. ඒ අනුව ගැලවීමේ ඉතිහාසයට පෙර යුගයේ අපි ප්‍රාග් ඉතිහාසයේ ලෙස හඳුන්වනවා. එහෙනම් ප්‍රාග් කියන්නේ පෙර. ප්‍රාග් ඉතිහාසය කියන්නේ ඉතිහාසයට පෙර යුගයක්. ගැලවීමේ ඉතිහාසයට පෙර යුගයක්. ගැලවීමේ ඉතිහාසයට පෙර යුගයේ ප්‍රාග් ඉතිහාසයේ විශිෂ්ටතම කතන්දර කීපයක් මෙහිදී අපිට හමු වෙනවා. මොනවාද මේ ප්‍රාග් ඉතිහාසයේ අඩංගු කතන්දර? එහෙමත් නැත්නම් උත්පත්ති 1 සිට 11ට අඩංගු කතන්දර. ලෝකයේ මැවීම පිළිබඳ පළමු කතාව, ලෝකයේ මැවීම පිළිබඳ දෙවන කතාව, මිනිසා පාපයට වැටීම, කයින් සහ ආබෙල්, නෝවා සහ ජලගැල්ම, බාබෙල් කොත, ඔබ හොඳටම අහලා තියෙන, දැකලා තියෙන, කියවලා තියෙන මේ කතන්දරයි ප්‍රාග් ඉතිහාසයේ අඩංගු වෙන්නේ. එතකොට දුවේ පුතේ, ප්‍රාග් ඉතිහාසයේ අරමුණ වෙන්නේ මේ විශ්වයේ හා මිනිසාගේ ආරම්භය දෙවියන් වහන්සේගෙන්ම ඌ බව තහවුරු කරනවා. ඒ අනුව මේ අපි කතා කරපු ප්‍රාග් ඉතිහාසයේ කතන්දරවලින් අපිට විශේෂ දේව ධාර්මික පණිවිඩයක් දෙන්නටයි බයිබල් කතුවරයා උත්සාහ කරන්නේ. ලෝකයේ මැවීම තුලින්, මිනිසා මැවීම තුලින්, මිනිසා පාපයට වැටීම, මේ සියලු කතන්දර තුලින් දෙවියන් වහන්සේ මේ ලෝකයේ විශිෂ්ටතම මැවුම් කරුවානන්, ඒ වගේම මිනිසයා උන්වහන්සේගේ සමානකමට මැව්වා, ඒ සමානකමට මවන ලද මිනිසයා දෙවියන් වහන්සේට විරුද්ධ වෙලා ආකාර තුනකට පාපයට වැටුණා. ඒ පාපයට වැටුණු මිනිසයාව පාපයෙන් ගලව ගන්න දෙවියන් වහන්සේ ගැලවුම් කාරයෙක් එවන බවට පොරොන්දු වුණා. මෙන්න මේ දේව ධාර්මික කතන්දර කීපයයි ප්‍රාග් ඉතිහාසයේ අඩංගු වෙන්නේ. ඒ අනුව ඒ පණිවිඩ ටික ලබා දෙන්නට බයිබල් කතුවරයා නිර්මාණය කරා කතන්දර කීපයක්. ඔබට මතක ඇති, දෙවියන් වහන්සේ බල සම්පන්න දෙවි කෙනෙක්. ඉතින් බයිබලේ පළවෙනි වගන්තියෙන්ම අපිට ඒක පැහැදිලි වෙනවා. ආරම්භයේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවූසේක. පොළවේ හිස්ස පාළුව තිබුණි. මහ සයුර මත අන්ධකාරයේ විය. දේවාත්මානුභාවයේ ජලය මතු පිට හැසිරුනේය. උන්වහන්සේ ආලෝකයේ වේවායි වදාළසේක. හිස් වෙලා පාළු වෙලා තිබ මැවිල්ල දිව්‍යන් වහන්සේ ආලෝකයේ වේවායි වදාළසේක. එවිට ආලෝකයේ විය. මේ අනුව දිව්‍යන් වහන්සේ දින 6ක් තුල 6වෙනි දින අවසානයේදී එය ඉතා මනහර බව දුටුසේක කියනවා. මැවිල්ල ඉතා මනහර මැවිල්ලක් විදිහට දිව්‍යන් වහන්සේ නිර්මාණය කරන්නට උන්වහන්සේ වෙහසක් ගත්තේ නැහැ. වචනේ බලේනුයි ලෝකය මවන්නේ. ඒ අනුව බයිබල් කතුවරයා උත්සාහ කළ දිව්‍යන් වහන්සේ බලසම්පන්න දෙවි කෙනෙක් කියන අරමුණ ඔහු මැවීම පිළිබඳ පළමු කතාවෙන් ඉදිරිපත් කරනවා. මෙන්න මේ විදිහට විශේෂ දේවධාර්මික පණිවිඩ කීපයක් දෙන්නටයි ප්‍රාග් ඉතිහාසයේ උත්සාහ කරන්නේ. ඒ අනුව එහිදී අපට හමුවන පළමු කතන්දර දෙක අපි හඳුනගන්නවා. මැවීම පිළිබඳ පළමු කතාව හා මැවීම පිළිබඳ දෙවන කතාව විදිහට. දැන් දුවේ පුතේ, ඔයාලට මතක් වෙන්න ඕන අපි 11 ශ්‍රේණියේ පළවෙනි පාඩමේදී කතා කරේ මොකද්ද කියලා. පංචපුස්තකයේ කියන පාඩමේදී එහිදී අපි කතා කරා පංචපුස්තකයේ නිර්මාණය වෙන්නට පසුබිම් වුණු දේවධාර්මික සම්ප්‍රදායන් හතරක් ගැන. මේ සම්ප්‍රදායන් හතරෙන් සම්ප්‍රදායන් දෙකක් මැවීම ගැන කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව මැවීම පිළිබඳ පළමු කතාව පූජක සම්ප්‍රදායට අයිති වෙනවා. මැවීම පිළිබඳ දෙවන කතාව යාවේ හෙවත් යාවිස්ත සම්ප්‍රදායට අයිති වෙනවා. එහෙනම් දැන් අපි මේ මැවීමේ කතන්දර දෙක විස්තරාත්මකව සාකච්ඡාවකට යොමු වෙනවා.
දැන් අපි දැනගත්තා ප්‍රාග් ඉතිහාසය කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ ඉතිහාසයට පෙර කොටස. අපි දන්නවා ආබ්‍රහම් තුමාගෙන් තමයි ශුද්ධ බයිබලයේ නියම ඉතිහාසය පටන් ගන්නෙ. ඒ නියම ඉතිහාසයට පෙර කොටස තමයි අපි ප්‍රාග් ඉතිහාසය කියලා හඳුන්වන්නේ. එහෙමනම් ප්‍රාග් ඉතිහාසයේ තියෙන ප්‍රධාන කතා පුවත් හතර දැන් ටීච අපිට මතක් කරා. එහෙමනම් ඒකේ අපි දකිනවා මුලින්ම සඳහන් වෙනවා ලෝකය මැවීම පිළිබඳව. ලෝකය මැවීම පිළිබඳව අපි කතා කරද්දී අපි දැන් ඇහුවා මේ මැවීම පිළිබඳව කතා පුවත් දෙකක් තියෙනවායි කියලා. පුතේ, මැවීම පිළිබඳව කතා පුවත් දෙකක් ශුද්ධෝ බයිබලයට ඇතුල් වෙලා තිබුණාට මැවීම පිළිබඳ ගොඩක් කතන්දර ලියවිලා තියෙනවා. විවිධ කතන්දර ලියවිලා තියෙනවා. හැබැයි ශුද්ධෝ බයිබලයට ඇතුල් කරලා තියෙන්නේ ශුද්ධෝ බයිබලයට ගැළපෙන ඒ වගේම දෙවියන් වහන්සේ මිනිසාගේ ආත්මය ශරීරය දෙකම මැව්වයි කියන කතන්දර දෙක මෙන්න මේ ශුද්ධෝ බයිබලයේ අර ශුද්ධෝ බයිබලයේ පළවෙනි හා දෙවෙනි මැවීමේ කතා වශයෙන් සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ විදිහට අපිට මැවීමේ කතා දෙක ගැන සඳහන් කරන්න පුළුවන්. ඒකෙන් මම දැන් කතා කරන්නේ පළවෙනි මැවීමේ කතන්දරය පිළිබඳවයි. පළමු මැවීමේ කතන්දරෙන් තමයි පුතේ ශුද්ධෝ බයිබලයේ පටන් ගන්නෙ. ශුද්ධෝ බයිබලයේ පටන් ගන්නේ පළවෙනි මැවීමේ කතාවෙන්. මීට පෙරත් කිව්වා ශුද්ධෝ බයිබලය ආරම්භ වෙන්නෙම පළවෙනි මැවීමේ කතාවේ සඳහන් වෙන මුල්ම වැකිය තමයි ආරම්භයේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවුසේක කියන වැකියෙන් තමයි ශුද්ධෝ බයිබලය පටන් ගන්නෙ. එතකොට මේ විදිහට අපි දකිනවා මේ පුවත් දෙකෙන් මං කියන මේ පළමු මැවීමේ කතාව අයත් වෙන්නේ පූජක සම්ප්‍රදායට. පූජක සම්ප්‍රදායේ හුඟක් සඳහන් වෙන්නේ අපි දන්නවා JEDP නැත්තම් අපි හඳුනගත්ත සම්ප්‍රදායන් හතරක් තියෙනවා පංචපුස්තකේ. ඒ සම්ප්‍රදායන් වලින් පූජක සම්ප්‍රදාය වැඩිපුරම කතා කරන්නේ පූජක වත්පිළිවෙත් හෝ සබත් දවස පිළිබඳව. එහෙමනම් අපිට මේ පළවෙනි මැවීමේ කතාවේදී ජනවන්දනාත්මක රාමුවක් තුළ දේවධාර්මික පණිවිඩයක් ඒ කියන්නේ මැවිල්ල දින 7කට සීමා කරලා තියෙනවයි කියලා අපිට පෙන්නලා දෙනවා. එතකොට කතුවරයාගේ අරමුණ වෙලා තියෙන්නේ මේක ලියද්දී සබත් දිනේ තියෙන වැදගත්කම ගැන සඳහන් කිරීමයි. එතකොට මේක පූජක සම්ප්‍රදායට අයත් වෙන්නේ මං කිව්වා පූජක සම්ප්‍රදාය තුළ සඳහන් වෙන්නේ පූජක වත් පිළිවෙත් සබත් දවස වගේ පූජක සම්ප්‍රදායන් පිළිබඳව. එහෙමනම් මේ කතා පුවතේ ඊට අයත් වෙන හේතුව තමයි සබත් දිනේ වැදගත්කම මේ කතාව තුළ ඉස්මතු කරන නිසා. ඒ වගේම මේ අපි කතා කරන දේවධාර්මික පණිවිඩේ සඳහන් වෙනවා දෙවියන් වහන්සේ දින 6ක් තුල ලෝකේමවා සත්වන දින නිවාඩු ගත්සේක කියලා. එතකොට සබත් දිනය ගැන විශේෂයෙන් අපිට මතක් කරලා දෙනවා. සබත් දිනය ගැන සඳහන් කරද්දී 7 වෙනි දවස තමයි සබත් දවස විදිහට සඳහන් කරන්නේ. එතකොට අද අපි සබත් දවස විදිහට ගණන් ගන්නේ ඉරිදා දිනය. එතකොට සබත් දවසේදී අපි විශේෂ වැදගත්කමකින් ඒ ගැන සලකන්න ඕනේ. සබත් දවස නිවාඩු ගත්තයි කිව්වට සබත් දවස තමයි අපිට තියෙන සතියේ වැදගත්ම දවස. ඒකට හේතුව තමයි පුතේ සබත් දවසේදී නැත්තම් ඉරිදා දිනය අපි ශුද්ධ විදිහට ගත කරන්න ඕනේ. ශුද්ධවන්ත ලෙස ගත කරන්න ඕනේ. එතකොට දැන් අද අපි කරන්නේ නේද ඉරිදා දිනේදී දේවස්ථානයට ගිහිල්ලා ඇවිල්ලා නේද අපේ වැඩ කටයුතු කරන එකනේ. නමුත් මුල් කාලවලදී මේ දවස තමයි ශුද්ධ වූ දිනේ හැටියට වැඩ කටයුතු කරන්න යොදාගත්ත දිනේ. දිව්‍ය පූජාවට යනවා විතරක් නෙවෙයි විශේෂ දයා සේවාවන් කරනවා, තව කෙනෙකුට උදව් කරන්නේ දවස යොදා ගන්නවා, තව කෙනෙකුගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් උදව් වෙනවා, මේ වගේ දේවල් මේ සබත් දිනේදී කරා. එතකොට එදාට වැඩ කරන්න එපයි කියලා කිව්වට අපි දයා සේවාවන් වගේ දේවල් මේ සබත් දිනේදී අපි කරනවා. එතකොට ඒ විතරක් නෙවෙයි දෙවියන් වහන්සේ ගැන මෙසේ සඳහන් කරනවා. මෙසේ අහසත් පොළොවත් එහි ඇති සියලු දේත්මවා නිම කරන ලද්දේය. දෙවියන් වහන්සේ තමන් කළ කාර්ය සත්වන දවසෙහි නිමවා එදින සියලු වැඩ නතර කළසේක. මෙසේ උන්වහන්සේ සත්වන දවසට ආසිරිපතා එය ශුද්ධ දවසක් ලෙස වෙන්කර වදාළසේක. ඒ අපි කරේ අපි කතා කරේ 7 වෙනි දවස පිළිබඳව. නමුත් තව දවස් 6ක් ගැන අපි කතා කරනවානි පුතේ. එතකොට ලෝකය මැවීමේදී මුලින්ම තව දවස් 6ක් ගැන අපි කතා කරනවා. පළවෙනි දවසේදී දවල් හා රාත්‍රිය දෙවියන් වහන්සේ මැව්වා. දෙවෙනි දවසේදී අහස හා ජලය දෙවියන් වහන්සේ මැව්වා. තුන්වෙනි දවසේදී ගොඩබිම මැව්වා. හතරවෙනි දවසේදී ඉර සඳහා තරු දෙවියන් වහන්සේ මවලා තියෙනවා. පස්වෙනි දවසේදී පක්ෂීන් හා මත්ස්‍යෝ මවලා තියෙනවා. හයවෙනි දවසේදී සත්තු හා මිනිසාව මවලා තියෙනවා. එතකොට මේ විදිහට 6 වෙනි දවසේදී සතුන් හා මිනිසා මවලා තියෙනවායි කියද්දී අපිට මිනිසා විශේෂ කෙනෙක් පුතේ. දෙවියන් වහන්සේගේ ස්වරූපයට හා සමානකමට තමයි මිනිසා මවලා තියෙන්නේ. ඒ කියන්නේ මිනිසා අන් සියලු මැවිලි වලට වඩා උතුම්. මැවිල්ලේ මුදුන් මල් කඩ හැටියට අපි සලකන්නේ මිනිසා කියන කෙනා මැවීමයි. එතකොට මිනිසාගේ උතුම්කම තමයි මෙතනින් ප්‍රකාශ වෙන්නේ. එතකොට මිනිසාගේ උතුම්කම ගැන කතා කරනකොට උතුම්කම විද්‍යාමාන වන කරුණු තුනක් තියෙනවා. බුද්ධිය, නිදහස් කැමැත්ත, අමරණීය ආත්මය. පළවෙනි එක බුද්ධිය, දෙවෙනි එක නිදහස් කැමැත්ත, තුන්වෙනි එක අමරණීය ආත්මය. එතකොට මිනිසා අනිත් මැවිලි වලට වඩා උතුම් නිසා ඔහුගේ බුද්ධිය හා නිදහස් කැමැත්ත යොදාගෙන යහපත කරන්න ඕනේ කියලා අපිට මතක් කරලා දෙනවා නේද? දෙවියන් වහන්සේ අපිට හොඳ බුද්ධියක් දීලා තියෙනවා නේද? නිදහස් කැමැත්තක්, ඒ කියන්නේ නිදහසේ කටයුතු කිරීමේ හැකියාවක් දීලා තියෙනවා. එහෙමනම් අපි අනිත් අය වෙනුවෙන් යහපත කරන්න තමයි ඒක යොදා ගන්න ඕනේ නේද? අපි දකිනවා සමාජය තුළ නේද අයහපත, යහපත අයහපත කියන දෙකම එක හා සමානව යනවා. අපිට අඳුනගන්න බෑ පුතේ මේක යහපත මේක අයහපත කියලා අඳුනගන්න බැරි තරමටම යහපතයි අයහපතයි දෙක යාළුවෝ දෙන්නෙක් වගේ යනවා. නමුත් අපි හොඳ බුද්ධියකින් අපි තෝරා ගන්න ඕනේ මේක යහපත් දේ මේක අයහපත් දේ කියලා. නේද? එතකොට අපි යහපත් දේ කරනකොට තමයි අපේ අමරණීය ආත්මය අපිට අපේ ජීවිතයට ඇතුල් වෙන්නේ. අමරණීය ආත්මයක් ඒ වගේම අමරණීය භාවය අපිට අපේ ජීවිතවලට ඇතුල් වෙන්නේ අපි යහපත් දේ කරනකොට. එතකොට අපි සමාජය තුළ කරන්න ඕනේ යහපත් දේ. දෙවියන් වහන්සේ අපිව මවලා තියෙන්නේ. දෙවියන් වහන්සේ අපිට උතුම් දේවල් දීලා තියෙන්නේ. බුද්ධිය නිදහස් කැමරත අමරණීය ආත්මය වගේ උතුම් දේවල් දීලා තියෙන්නේ සමාජය තුළ යහපත් විදිහට ජීවත් වෙන්න. එහෙමනම් අපි දැන් පළවෙනි කතාවෙන් මතක් කරගත්ත පුතේ අප දවස් 6ක් තුල දෙවියන් වහන්සේ ලෝකයේම අවලා 7 වෙනි දවසේදී නිවාඩු ගත්තයි කියලා අපිට මතක් කරලා දුන්නා. දැන් හොඳයි පුතේ අපි අහමු දෙවෙනි මැවීමේ කතාව තුලින් අපිට මොනවද කියලා දෙන්නේ කියලා.
මැවීම පිළිබඳ දෙවන කතාව. මේක අයිති වෙන්නේ පුතේ යාවේ හෙවත් යාවිස්ත සම්ප්‍රදායට. මතකයි ඔයාලට යාවේ කතුවරයා කතන්දර කියන්න හරි දක්ෂයි. යාවේ කතුවරයාගේ කතන්දර චිත්තරූප මැවෙනවා. ඒ වගේම දිව්‍යන් වහන්සේ බොහෝ ඉදිරිපත් කරන්නේ මානව රූපාකාරයි. මේ ලක්ෂණ ඔක්කෝම යාවේ කතුවරයා ඉදිරිපත් කරන මැවීම පිළිබඳ දෙවන කතාවේ සඳහන් වෙනවා. යාවේ කතුවරයා එහිදී සඳහන් කරනවා මෙන්න මෙහෙම. දිවි සමිදානන් වහන්සේ පොළවේ දූවිල්ලෙන් මිනිසයා මවා ඔහුගේ නාස්පුඩු තුලට ජීවන හුස්ම හෙළූසේක. මෙසේ මිනිසයා ජීවමාන කෙනෙක් විය. ඔන්න බලන්න, දිව්‍යන් වහන්සේ මිනිසයව හදන්නේ පොළවේ දූවිල්ලෙන්. දූවිලි සඳහා යෙදෙන හීබ්‍රියු වචනය තමයි ආපාර කියන්නේ. මේ ආපාර කියන හීබ්‍රියු වචනයේ අර්ථයන් දෙකක් තියෙනවා. එකක් තමයි දූවිලි. අනිත් එක තමයි අලු. දූවිලි කියන්නේ අපිට මොනවටද දූවිලි ප්‍රයෝජනවත් වෙන්නේ? දූවිලි කියන්නේ නිෂ්ප්‍රයෝජන දෙයක්. අලු. අලු කියන්නේ පුතේ දුවේ විනාශ වෙලා ඉතිරි වෙච්ච දෙයක්. මේ අනුව නිෂ්ප්‍රයෝජන විනාශ වෙලා ඉතිරි වෙච්ච දෙයකිනුයි දිව්‍යන් වහන්සේ මිනිසයව සකස් කරන්නේ. හැබැයි දූවිල්ලෙන් සෑදූ මිනිසයාට දිව්‍යන් වහන්සේ ජීවන හුස්ම ලබා දෙනවා. එතනින් පස්සේ ලෝකේ වැඩකටම නැති දෙයකින් මවපු මිනිසයා හොඳම මැවිල්ල උසස්ම මැවිල්ල බවට පත් වෙනවා. එහෙනම් මිනිසයා ජීවමාන කෙනෙක් බවට පත්වන්නේත් මිනිසයා මැවිල්ලේ උසස්ම මැවිල්ල බවට පත්වන්නේත් දෙවන මැවීමේ කතාවට අනුව ජීවන හුස්ම දානය කිරීම නිසයි. යාවේ කතුවරයාගේ කතන්දරේ ඔහු තවත් ඉදිරියට අරගෙන එනවා මෙන්න මේ ආකාරයට. දැන් ඔන්න දෙවියන් වහන්සේ මිනිසයව මැව්වා, ඔහුට ජීවන හුස්ම ලබා දුන්නා, ඔහු ජීවමාන කෙනෙක් බවට පත් වෙනවා. ඔහු පදිංචි කරනවා ඒ දන්හි උයනක් තනා තමන් මැව් මිනිසයා දිව්‍යන් වහන්සේහි පිහිට වූසේක. ඒ දන් උයනේ දැන් මේ පුත්කලයව පදිංචි කරවනවා. මේ විදිහට දිව්‍යන් වහන්සේ දැන් දකිනවා ඔහුට අවශ්‍ය සියලුම දේ මේ ඒ දන් උයනේදී උන්වහන්සේ ඔහුට සපයනවා. ඔහුට ආහාර පාන, සියලුම සතුන් මවනවා. ඒ සියලු සතුන්ම මේ මිනිසයා ඉදිරියට ගෙන එනවා. ඒ එක් එක් සත්වයාට දිව්‍යන් වහන්සේ අනකරනවා මේ මිනිසයාට නම් කියන්නේ කියලා. ආදම්. දිව්‍යන් වහන්සේ මේ පළමු මිනිසා ආදම් මේ සතුන්ට නම් තියෙනවා. ඒ තිබ්බ නාමයන් ඒ සතාගේ නාමයන් බවට පත් වෙනවා. නමුත් දිව්‍යන් වහන්සේ දකිනවා ඔහුට සුදුසු සහකාරියක් මේ මැවිල්ල තුල නැහැ කියලා. ඒ අනුව දිව්‍යන් වහන්සේ මිනිසා බර නින්දකටපත් කරනවා. දිව්‍යන් වහන්සේ කල්පනා කරනවා මිනිසා තනිව විසීම සුදුසු නෑ, ඔහුට සුදුසු සහකාරියක් මවා දෙන්නෙමි. එහෙම කල්පනා කළා ඔහු බර නින්දකටපත් කරලා ඔහුගේ ඉලෑටයක්ගෙන ඒ ඉලෑටෙන් දිව්‍යන් වහන්සේ ස්ත්‍රියක් මවනවා. ඒ අනුව ඒ මවන ලද ස්ත්‍රියට දෙවියන් වහන්සේ පුරුෂයා හා ස්ත්‍රිය විදිහට ඔවුන් දෙදෙනා නම් කරනවා. ඒත් එක්කම බයිබලයේ සඳහන් වෙනවා ඇයට ස්ත්‍රී කියා කියනු ඇතැයි. මේ අනුව ස්ත්‍රියට නම තියන්නේ ආදම් නෙමේ. ඒ අනුව පුරුෂයා සහ ස්ත්‍රිය යන දෙදෙනාම දිව්‍යන් වහන්සේගේ මැවිල්ල තුල සම තත්ත්වයකට පත්තුණු බව ඒ වගන්තියෙන් අඟවනවා. ඒත් එක්කම අපි බැලුවොත් දැන් ස්ත්‍රියව මැව්වේ කොහොමද? පුරුෂයාගේ ලෑටේකින්. දැන් දෙවනි මැවීමේ කතාවට අනුව, කතන්දරයට අනුව පුරුෂයාව දූවිල්ලෙන් හැදුවා වගේ දිව්‍යන් වහන්සේට තිබුණා ඒවවත් දූවිල්ලෙන් හදන්න. එහෙමනම් ආදම්ව මවපු විදිහටම ඔහුට සුදුසු සහකාරියක්වත් දූවිල්ලෙන් හදන්න තිබුණා. හැබැයි දිව්‍යන් වහන්සේ එහෙම හැදුවේ නැහැ. යාවේ කතෝරයා කියන්නේ දිව්‍යන් වහන්සේ පුරුෂයාගේ ඉලෑටේ කිනුයි ස්ත්‍රියව මැව්වේ. මේකෙන් අපට පැහැදිලි වෙනවා පුරුෂයා හා ස්ත්‍රිය අතරේ තියෙනවා ප්‍රේමනීය බන්ධනයක්. ඔහු ස්ත්‍රියව වෙනත් ආකාරයකින් වෙනත් අමුද්‍රව්‍යකින් යාව හැදුවනම් මේ දෙන්න පුත්කලියෝ දෙන්නෙක්. මූන් අතර බැඳීමක් නැහැ. හැබැයි පුරුෂයාගේම කොටසකින් ස්ත්‍රිය නිර්මාණය වෙන්නේ. මේ දෙන්න අතරේ තියෙන ප්‍රේමයේ බන්ධනය මේ ආකාරයට පැහැදිලි වෙනවා. ඒත් එක්කම ඉලෑටෙත් විශේෂයි. ඉලෑටය හදවතට සමීපවයි පිහිටලා තියෙන්නේ. එතකොට දිව්‍යන් වහන්සේ පුරුෂයාගේ හිසේ අස්තියකින් ස්ත්‍රියව මැව්වා නම් ස්ත්‍රිය පුරුෂයාට වඩා උසස් වන්නට තිබ්බා. දිව්‍යන් වහන්සේ පුරුෂයාගේ පාදයේ අස්තියකින් ස්ත්‍රියව මැව්වා නම් ස්ත්‍රිය පුරුෂයාට වඩා පහත් වන්නට තිබ්බා. නමුත් හදවතට සමීප ඉලෑටයක්. ඉලෑට කූඩු අපි හුස්ම ගනිද්දී අපි දන්නේ නැතුවම ප්‍රසාරණය වෙනවා, සංකෝචනය වෙනවා. අපිට ජීවය සපයනවා. මේ කරුණු කාරණා සියල්ල මත ඒ ඉලෑටේ තුලින් සංකේතවත් වෙනවා ස්ත්‍රිය පුරුෂයාට ජීවය සපයනවා. මේ දෙදෙනා තුල එකින් කිසිවකට වෙන් කළ නොහැකි ප්‍රේමනීය බන්ධනයක් දිව්‍යන් වහන්සේ ස්ථාපිත කරා කියලා. ඒ අනුව ස්ත්‍රිය කියන්නේ පුරුෂයාගේ වහලියවත් පාලිකාවවත් නෙමේ, පුරුෂයාට සහය වන්නියක් විදිහට දිව්‍යන් වහන්සේ විශේෂාකාරයෙන් ඔහුට මවා දෙනවා. මේ විදිහට මේ දෙදෙනා සමගරුත්වයක් ඇතිවයි උන්වහන්සේ මවනු ලබන්නේ. ඒ විදිහට උන්වහන්සේ මැවූ පුරුෂයා හා ස්ත්‍රියට විවාහය ස්ථාපිත කරමින් ඔවුන්ට දරුවන් ලබලා මේ ලෝකයේ තුල වැඩි වර්ධනය වන්නට දිව්‍යන් වහන්සේ බලය ලබා දෙනවා. ඒ අනුව ඒ නියෝගයද විවාහ ජීවිතයේ තුල පුරුෂයා හා ස්ත්‍රිය විදිහට කිතුණු පෞල් ජීවිතයක් තුලින් අපි අද ඉදිරියට ගෙන යනවා. එහෙනම් විවාහ ජීවිතයේදී පුරුෂයන් ස්ත්‍රියන් විදිහට ඒ වගකීම් ඉෂ්ට කරමින් දිව්‍යන් වහන්සේ එදා දුන් නියෝගය ඉටු කරන්නටත් මෙවීමේ කාර්ය ඉදිරියට ගෙන යන්නටත් අප සියලු දෙනාට හරියාකාර වේදේ කරන්නට වගකීමක් පැවරෙනවා.
හොඳයි දුවේ පුතේ, දැන් අපි ලෝකයේ මැවීම පිළිබඳව, ලෝකයේ මැවීම තුල දෙවියන් වහන්සේගේ ආදරය සම්බන්ධව අපි ලස්සන කතන්දර දෙකක් කතා කරා. ඉතින් අපිට එකෙන් ඉගෙන ගන්න තියෙන්නේ පුතේ දුවේ, ලෝකයේ දෙවියන් වහන්සේ මෙච්චර ලස්සනට මවලා දීලා අපිට හැමදේමත් දීලා, අද අපි අතින් ගොක් වෙලාවට මේ ලෝකයේ සමහර දේවල් විනාශ වෙමින් පවතිනවා. එහෙමනම් මම මුලදිත් කිව්වා පුතේ දුවේ, අපි සමාජයට කළ යුත්තේ යහපතයි, ගොඩනැගිය යුත්තේ යහපතයි, ජීවත් විය යුත්තේ යහපත් විදිහටයි. එතකොට අපිට පුළුවන් වෙනවා මේ දුන්න ලස්සන ලෝකය අපිට සමසේ පරිහරණය කරලා ඒවා ආරක්ෂා කරලා අනාගත පරපුරටත් දායාද කරන්න. ඒක නිසා අපි පොඩ්ඩක් සලකලා බලමු මේ සම්බන්ධව අපිට එන ප්‍රශ්න පත්‍රයට එන ප්‍රශ්න කීපයක් ගැන අපි දැන් සාකච්ඡා කරමු. ශුද්ධ බයිබලයේ ප්‍රාග් ඉතිහාසයට අයත් වන පරිච්ඡේදය කුමක්ද? උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ සිට 11 වෙනි පරිච්ඡේදය දක්වා. දෙවෙනි ප්‍රශ්නේ, ශුද්ධ බයිබලයේ උප්පත්ති පොතේ මැවීමේ කතා කීයක් තිබෙනවද? ඒ මොනවද? මැවීමේ කතා දෙකයි. මැවීමේ කතා දෙක තමයි පළවෙනි මැවීමේ කතාව සහ දෙවෙනි මැවීමේ කතාව. තුන්වෙනි ප්‍රශ්නය, මැවීම පිළිබඳ පළමු වන කතාව කුමන සම්ප්‍රදායකට අයත්ද? මැවීම පිළිබඳ පළවෙනි කතාව අයත් වන්නේ පූජක සම්ප්‍රදායට. හතරවෙනි ප්‍රශ්නේ තමයි, දෙවියන් වහන්සේ මිනිසා මව ඇති ස්වරූපය කුමක්ද? දෙවියන් වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ දෙවියන් වහන්සේගේම ස්වරූපයට හා සමානකමට කියලා පළවෙනි මැවීමේ කතාවේදී අපිට මතක් කරලා දෙනවා. පස්වෙනි ප්‍රශ්නේ තමයි, මිනිසාගේ උතුම්කම විද්‍යාමාන වෙන කරුණු තුනක් මොනවාද? 1. බුද්ධිය. 2. නිදහස් කැමැත්ත. 3. අමරණීය ආත්මය. 6. ප්‍රශ්නේ, දින 7කට සීමා කර ඇති මැවීම පිළිබඳ කතාවේ බයිබල් කතුවරයාගේ අරමුණු වනුයේ කුමක්ද? දින 7න් 7 වෙනි දිනේ විශේෂයි පුතේ. ඒක නිසා සබත් දිනේ ඇති වැදගත්කම තමයි ඉස්මතු කර දක්වන්නේ. 7 වෙනි ප්‍රශ්නය, මැවීම පිළිබඳ දෙවන කතාව අයත් සම්ප්‍රදාය කුමක්ද? දෙවන කතාව අයත් වෙන්නේ යාවේ සම්ප්‍රදායට. 8 වෙනි ප්‍රශ්නය, ස්ත්‍රිය පුරුෂයාගේ ඉල ඇටියකේ මැවීමෙන් පෙන්නුම් කරනුයේ කුමක්ද? ඒක අපේ ටීචර් ලස්සනට විස්තර කරලා දුන්නා. ස්ත්‍රිය පුරුෂයාගේ ඉල ඇටියකේ මැවීමෙන් පෙන්නුම් කරන්නේ ස්ත්‍රිය පුරුෂයාගේ සහය වන්නියක් බවයි. මේ විදිහට ඔයාලට ප්‍රශ්නවලට උත්තර ලියන්න සිද්ධ වෙනවා. ඉදිරියේදී එන අපස සාමාන්‍ය පෙළ විභාගෙදී. ඒක නිසා මේ පාඩමේ තියෙන ප්‍රශ්න ගැන වැඩි අවධානයක් යොමු කරන්න.
එහෙමනම් දුවේ පුතේ, මැවීම ගැනයි අද අපි සාකච්ඡා කරේ. රතින්ජාන ජාතික සියටල්ගේ ලස්සන වගන්තියකින් අද අපි පාඩම නිමා කරනවා. ගංගා අපේ සොහොයුරන්නේ, ඒවා අපේ පිපාසය සංසිඳුවයි. අපගේ ඔරු තැනින් තැනගෙන යයි. අපගේ දරුවන්ගේ කුසගිනි නිවයි. පොළව අපේම කොටසකි, අප පොළවේම කොටසකි. සුවඳ වහනේ වන පුෂ්ප අපේ සොහොයුරන්. මේවා එකිනෙක සම්බන්ධ එකම පවුලේ දේවල්ය. එහෙනම් සබා දහමට ආදරය කරන්න, සබා දහම ඔබව ජීවත් කරවයි. ඔබට ජේසු පිහිටයි.